මිලන ගරු ශාන්ත බණ්ඩාර ඇමතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. විනාඩි 8යි නේද?
7යි තියෙනවා ඔබතුමාගේ.
හවස වෙනකොට ටික ටික අඩු වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ඉතාම වැදගත් අමාත්‍යාංශ දෙකක කටයුතු පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ අපේ විපක්ෂයෙන් කතා කරපු මන්ත්‍රීතුමාගේ අදහස් වලටත් යම් පිළිතුරක් ලබා දෙන්න ඕනේ. එතුමා විශේෂයෙන්ම මේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම පිළිබඳව දැඩි ලෙස විවේචනය කරා. අපි දන්නා ගොඩක් විපක්ෂයේ පක්ෂවලට හුඟක් දැනිලා තියෙනවා සහ රිදිලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම සම්බන්ධව. එතුමාට ආරක්ෂාව දුන්නේ ඇයි කියලා අහනවා. ආරක්ෂාව දීම තීන්දු කරන්නේ බුද්ධිංශවල. ඒ පුජ්‍යලයා මේ පාර්ලිමේන්තුවේම ඉන්න ඕන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය කාලේ මන්ත්‍රී ධූරයක් නැතුව ඉද්දිත් එතුමාට ආරක්ෂාව ලබා දුන්නා. ඒක තීන්දු කරන්නේ බුද්ධිංශය. එතුමාට ආරක්ෂාව ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන්. බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ අද ආණ්ඩුව මෙහෙවන දේශපාලන ප්‍රධාන පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියට. ඒ නිසා එතුමාට ආරක්ෂාවක් ලබා දීමේ වගකීම ආරක්ෂක අංශවලට තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ පොඩි වෙලාවක් තියෙන නිසා කියන්නේ කලබල වෙන්න එපා. ක්‍රමානුකූලව එතුමා ජනතාව කිව්වා ඉවත් වෙන්න කියලා, ඉවත් වුණා නිහතමානීව. දැන් ඒ නිසා පැත්තකට වෙලා කටයුතු කරගෙන යන්නවත් අවස්ථාව දෙන්න, මොනවහරි වරදක් කරලා තියෙනවා නම් ශේෂාධිකරණේ නඩුවක් දාලා තියෙනවා, ආර්ථිකය පිළිබඳව හානියක් කරලා තියෙනවා කියලා ඒවට ඒ අධිකරණයෙන් ක්‍රියාමාර්ග ගනී. ඒ පිළිබඳවම උදේ ඉඳන් රෑ වෙනකම් බැසිල් රාජපක්ෂගේ කිය මෙතන දැඩි ලෙස මෙතන පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් ගැන විවේචනය කරන්න එක එච්චර සදාචාරාත්මක නැහැ කියන එක අපි කියන්න ඕනේ. ඊළඟට ජනාධිපතිතුමා ගැන විවේචනය කරලා මේ පාලනයේ ඇමති ධූර සංඛ්‍යාව දැන් විපක්ෂයේ කැබිනට් ඇමතිවරු 15යි කියලා කියනවා. කොහොමද ගරු මන්ත්‍රීතුමා 15ක් හදන්නේ? අතනින් පටන් ගලා රිසාත් බදුදීන් මහත්තයාගේ පක්ෂයට දෙන්න ඕනේ, රවුෆ් වගින් මහත්තයාගේ පක්ෂයට දෙන්න ඕනේ, මනෝ ගණේෂන් මහත්තයාගේ පක්ෂයට දෙන්න ඕනේ, දිගම්බරන් මහත්තයාගේ පක්ෂයට දෙන්න ඕනේ. මේ පක්ෂ ඔක්කොටම දෙනකොට කොහොමද ඔය සුරංගනා කතා කියන්න එපා. තේරණය දන්නවා, ආණ්ඩු කරලා තියෙන අය දන්නවා. එහෙම ආණ්ඩු කරන්න බෑ. ඒ සන්ධානගත වෙන පක්ෂවලට දෙන්න ඕනේ. ජයග්‍රහණය කරන්න නැති ඉඳ ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම මම අපේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම පොල්ගහවෙල අලව්ව පානීය ජල යෝජනා ක්‍රමය අපි ආරම්භ කළා මීට වසර කීපයකට කලින්. ඒ ආරම්භ කරලා ඒ ජල යෝජනා ක්‍රමයේ කටයුතු පසුගිය කෝවිඩ් කාලේ වෙලාවෙත් යම් මන්දගාමි තත්ත්වයක් ඇතුණා. අපි බලාපොරොත්තු ඉලක්ක වලට යන්න බැරුණා. නමුත් දැන් 75% වැඩ කටයුතු අවසන් කරලා තිබෙනවා. ඉන්දියානු ණය ආධාර වැඩසටහනට තමයි මම 2010 ඉඳන් මහන්සි වුණා මේ ජල ව්‍යාපෘතිය මේ ප්‍රදේශයට ගේන්න. විශේෂයෙන්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ජල සම්පාදන ඇමතිවරයා හැටියට කටයුතු කරද්දී අද වර්තමාන අගමැතිතුමා ඒ සඳහා සහයෝගය ලබා දීලා තමයි අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ. ඒ නිසා ඒ වැඩ කටයුතු අවසන් කරලා දෙන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින කැමතියි. ඒ වගේම අපි මේ වෙලාවේ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ අද අපේ රටේ තිබෙන ප්‍රධානම අමාත්‍යාංශයක් විශේෂයෙන්ම බලශක්ති අමාත්‍යාංශ විශාල වක්කීමක් පැවරලා තිබෙනවා. පසුගිය කාලේ ජනතාවගේ පීඩනය වැඩි වෙන්න බලපාපු ප්‍රධානම කාර්යය උනේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නැතිවීම සහ විදුලිය කපා දැමීම. සෑහෙන කාලයක් උහුලන්න බැරි කාලයක් විදුලිය කපන්න සිද්ධ වීම. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා ඕනම රටකට ස්වාභාවිකව භූගෝලීයව අපි සමහර විට කියන්න පුළුවන් දෙවියන් වහන්සේ විසින් දුන්නා කියලා, සෝබාධර්මයා විසින් ලබා දුන්නා කියන්න පුළුවන්. ඒ කොයි ආකාරයෙන් හරි හැම රටකටම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් පරිසරයක් අනිවාර්යයෙන්ම ලැබිලා තියෙනවා. සමහර රටවල්වල තෙල් තියෙනවා, සමහර රටවල්වලට මුහුදෙන් අවශ්‍ය ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වෙනවා, සමහර රටවල මැණික් තියෙනවා, දියමන්ති තියෙනවා, රත්තරන් තියෙනවා. ඒ වගේ අපේ රට ගත්තාමත් සම්පත් වලින් විශාල අපිට විශාල ප්‍රමාණයක් තිබෙන ඒ සම්පත් අනූන රටක් හැටියට අපි දකිනවා. ඉතින් ඒ නිසා දැන් විදුලි බලය සම්බන්ධව ගත්තාම අපේ රටේ විදුලිය උත්පාදනය කරන ක්‍රම විශේෂයෙන්ම අපි දන්නවා. දැන් අපේ විදුලි උත්පාදනය සාමාන්‍යයෙන් ජාතික විදුලි බල පද්ධතියට මේ වෙනකොට සූර්ය පැනල් හරහා ලැබෙන විදුලි ප්‍රමාණය ගත්තොත් ප්‍රතිශතයක් හැටියට 103ක් විතර ඉතාම සුළු සංඛ්‍යාවක්. ඒ වගේම සුළම් බලයෙන් අපි ගත්තොත් ජාතික විදුලි බල පද්ධතියට ලැබෙන දායකත්වයේ 103ක පමණ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මේ වෙලාවේ ගරු කරන්න ඕනේ, සිහිපත් කරන්න ඕනේ, අපි ඇත්ත දකින්න ඕනේ ජල විදුලියෙන් අපිට 130ක පමණ විදුලි ධාරිතාවයක් අපේ ජාතික විදුලි බල පද්ධතියට එකතු කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ ප්‍රමාණය අඩු වැඩි වෙනවා මේ වර්ෂාවත් එක්ක. විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය හඳුනාගත්තේ මහවැලි ව්‍යාපාරයේ පසුගිය රජයේ කාලේ. විශේෂයෙන්ම අපි ඒවා අපි අගය කරනවා. ගාමිණී දිසානායක මැතිතුමාගේ නායකත්වයෙන් ඇමතිවරයා හැටියට ඒ රජයෙන් ඒ ආරම්භ කරපු මහවැලි වැඩපිළිවෙල හින්දා ඒ අපිට විශාල අඩු වියදමින් ජල විදුලි ඒකක නිෂ්පාදනය කරගන්න හැකියාව ලැබිලා තිබෙනවා. අපි ඊට පස්සේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙත් ගල්ලංගුරු බලාගාර රාශියක් ආරම්භ කිරීම නිසා අපට විදුලිය පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි ඒ සැලසුමේ තිබුණ ආකාරයට නැගෙනහිර පළාතේ ගල්ලංගුරු බලාගාරයක් හදන්න තිබුණා. ඒ වගේම දකුණු පළාතේ ගල්ලංගුරු බලාගාරයක් හදන්න තිබුණා. හැබැයි ඒවා අපිට විවිධ හේතුන් නිසා, විවිධ උද්ඝෝෂණ නිසා, ඒ ජනතාවගේ ඒ පිළිබඳව දැනුමක් නැතිකම නිසා ඒවා අපිට අවලංගු කරන්න සිද්ධ වුණා සහ කරන්න බැරි වුණා. ඒ නිසා තමයි පසුගිය කාලෙත් ඒ අපිට අඳුරෙන්න සිද්ධ වුණේ. මේක මේ ආණ්ඩුව කාලේ විතරක් නෙමෙයි, අපිට මතකයි කරූ ජයසූරිය මැතිතුමා විදුලි බල ඇමතිතුමා හැටියට ඉද්දිත් කරුවල ජයසූරිය කියලා කිව්වේ. ඒ කාලෙත් එහෙම කරුවල ඉන්න සිද්ධ වුණා. මේ අපේ විශේෂයෙන්ම විජේසේකර ඇමතිතුමාගේ කාලේ පමණක් නෙමෙයි. ඒක ඒ නිසා මේක තියෙන මේ ගැටලුව අපි හඳුනා ගන්න ඕනේ. ඒ නිසා දැන් අපිට තියෙන විශාල සම්පතක් තමයි මේ සම්බන්ධව කතා කරද්දී නොමිලේම ලැබෙන සුළඟ සහ අවුව. නමුත් විශේෂයෙන් මම කනගාටු වෙනවා 2010 ඉඳලා අපි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව කතා කරා. මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව උනන්දුනා.
ගරු මැතිතුමා, ඔබේ කාලය අවසන්යි.
ඔව්, අයිතුරු විනාඩි දෙක දෙන්න. විනාඩි
ඉතුරු?
ඔව්, විනාඩි 5යි ගත්තේ තාම.
නැහැ, ඔබතුමා විනාඩි 7ක් කතා කරලා.
අවසන් කරනවා. අවසන් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් අපි උනන්දුනා මේ සූර්ය බල ශක්තිය වැඩි කරන්න. නමුත් ඒකට අවශ්‍ය වැඩපිළිවෙල තාම නිර්මාණය කරන්න බැරි වුණා. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඇමතිතුමා, පසුගිය කාලේ අපි පනතක් සම්මත කරා මේ සම්බන්ධව වැඩි දියුණු කරන්න. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ තෙල් ආනයනය කිරීමේදී දැන් අපි දැක්ක විපක්ෂ මන්ත්‍රීතුමාලත් මේ පිළිබඳව කතා කරනවා. මේක ලේසි කටයුත්තක් නෙමෙයි. මොකද එක පැත්තකින් ඩොලරේ ප්‍රශ්නේ වුණා, අනිත් පැත්තේ විශේෂයෙන්ම අපේ රටේ ණය ගෙවන එක
නැවැත්තුවා.
ආර්ථික අර්බුදයක් ඒ සියල්ලත් එක්ක මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එකේ අනිවාර්යයෙන්ම වෙනසක් ඇති කරන්න ඕනේ. ඒකට ගැළපෙන අර අනිත් සියල්ල වෙනස් වුණාට තෙන්ද ප්‍රතිපාටිය වෙනස්ුනේ නැහැ. ඒ නිසා තමයි යම් යම් අර්බුද වලට අපේ නිලධාරීන් විශාල වශයෙන් කැප වෙනවා. නමුත් ඒ අර්බුද වලට ඔවුන්ට සිද්ධ වුණේ නිසා මම අවසන් කරනවා.
මම
මුතුවා වෙන තිල්ලා සිටිනවා. ඒ වෙනස් වීමට අනුව ඒ තෙන්ද ප්‍රතිපාටිත් අද කාලයට ගැළපෙන ආකාරයට වෙනස් කරගන්න කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව කටයුතු කරමු කියන එක මතක් කරමින් කාලය අවසන් නිසා මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි.
සිදී කරු ඇමතුමා, ඊළඟ කරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක්.
Thank you. Today, as we are talking about power and energy, I would like to particularly focus on renewable energy and Sri Lanka's performance. If you looked at the installed capacity presently, as of September 2022, we have 5,022 megawatts, which consist of 58% renewable energy and 42% fossil fuels. So in terms of the capacity, we have done better. But out of the fossil fuels, 18% came from coal and 24% from thermal oil. Now, major hydros is a main renewable energy mix and has a share of 28%, while other renewable energies, solar, wind, mini hydros, biomass, municipal solid waste, etc., gets about 30%. There has been about 261 megawatts added in the last period in this year. But if you look at power generation up to August, we have 11,199 gigawatts of generation, right? And if you look at it very, very closely, right, 56% of electricity in generation mix came from fossil fuels, that is coal and thermal. So the capacity is bigger, But actually, in terms of generation, we have used more fossil fuel than we have really been able to use the renewable energy. In terms of electricity consumption, right, the capacity is there for electricity consumption. So we also need to, I also want to just make mention of the Surya Bala Sangramaya, where my former colleague, Minister Ajit Pereira, was involved. They have made tremendous success of that, because it's gone from about 30 megawatts to more than 600 megawatts in this period. Now we see that while all this is there, the government has more recently come up with a report of a cabinet-appointed committee on the power reform. And in this report, it's talking about the history, it's talking about when the Government Electrical Undertaking Department was set up, 1969 CEB, 1983 LECO, and so forth. So if you look at these institutions, they are 50, 60, 70 years old, right? And we are finding that reforms have been really, really slow. I'd like to read from that report in page 4. The next phase of power sector reforms of GUSL embarked in the late 1990s recognized the need to establish a transparent regulatory framework and to enact necessary legislation to provide a sound basis for the establishment of power, economic, financial, environmental, and service policies, enabling the power sector, and this is what's important, to operate on sound commercial and business principles after identifying and removing constraints to achieving these objectives. So the power sector, they say, will be restructured. This committee agrees with this. And to create a non-monopolistic situation within the power sector. The roles of the government as owner, regulator, and operator will be clearly defined and separated. And during this process, generation, transmission, and distribution functions will also be separated. Now, this is a good objective, and this is the objective that we must really go for. Otherwise, we are facing a severe energy crisis. Prices have escalated. Power cuts in the country, industries have been affected, the GDP has become negative in a big way, and this is fundamental, and the cost of energy is too high for industries, and that is why we are not, one reason why we are not attracting foreign direct investment and industries into this country. Then we know the PUCSL was set up by an act in 2000, the Public Utilities Commission in 2002. And then there was the Electricity Reforms Act that went along with it also in 2002. If you look at its objectives, the electricity industry will be restructured to accommodate competition and to facilitate private sector participation to create a non-monopolistic situation within the power sector. So the PUCSL is also in line with the policy. The vertically integrated power sector will be decentralized. Generation, transmission, and distribution functions will be separated. Several autonomous independent units will be established to take over the functions of generation, transmission, and distribution of electricity. And these sector entities will be made fully accountable and responsible for their profits. So I can see that the new committee has gone in, and the new committee is actually making these recommendations. The new committee also, in page 10, is talking about, but you have to create an enabling environment. It does not allow for preferential treatment or advantage positions of certain players relative to others in the market. Now, this is absolutely important. We can have the ideals, we can have high policies, but we must be clear that we must allow them to act independently and professionally. Recently, we had some debate. One of the debate was that an Adani-related company had come, and the Adani-related company was being given a transaction by the government. What was the opposition's response to that? Our response is always, there has to be competition. That's our response to it. We were saying if it's below 10 megawatts, that's different. You can have one price. Anybody could sell. The projects are too small. But if it is any big project, it must be basically the enabling environment must create competition. Deals with barriers to entry for new market entrants, those need to be removed. Pricing that is cost reflective and subject to the discipline of competitive and market dynamics. Some people are fearing that if you have different units, different prices might be quoted and that might be a problem. No such thing. PUCSL should give approval and it should be cost-based approval. So I think that we needn't fear the liberalization of this sector. Strong regulatory and oversight regime, independent of government, to guard against anti-competitive behavior of the industry. This is what this cabinet-appointed body has said. And in page 21, it's talking about decarbonizing and tapping into global finances. I know that the president was there recently with his other ministers at COP27. I also happened to be at COP27 with my colleague Harshana Rajakaruna. And I was listening to the speech of the president, and clearly we are not responsible for the carbon emissions. Developed countries are responsible for that. However, we have committed ourselves to basically reduce our carbon as well. I must thank Maithripala Sirisena, the former president, who took the environment as a very high priority in his time. And when he came up with the nationally determined contributions for the Paris Climate Agreement, we agreed that we will achieve 70% of the energy generation for electricity through renewable sources by 2030. The carbon neutrality will be by 2050, and no new coal power plants will be established. I was glad to hear the minister say that no new coal power plants will be established. On the carbon neutrality, I might say this because we are not responsible. We can renegotiate the carbon emissions. We are not responsible for this. We are sensitive to global warming. We are an island. We are going to face the consequences of global warming. So we are sensitive to this, as we are one of the most vulnerable countries in the world. We are sensitive to this. Let's set realistic targets on carbon emission for our island state. And in COP27, the president appealed for funding. We are even in opposition. We are also saying Sri Lanka needs funding. We need to make the transition. We have transition targets, and therefore we need the funding. We want to have also regional cooperation. MP Harshal Rajakaruna and I attended sessions on the climate parliament, which brought in parliamentarians from the South Asian region. And we were looking at cooperating in the South Asian region. India has arrangements with Bhutan, with Nepal, with Bangladesh. Transmission arrangements, India has. Sri Lanka has so far looked at energy more as a domestic production and a domestic usage. We are an island state. We need to look at energy also as imports and as exports. Go ahead.
Honorable Member, we are definitely going to go with the grid connectivity with India. So we are looking at sharing our energy as well. So we are also in the same line with the other neighboring countries.
Thank you. I'm going, Honorable Minister, I'm going further than that. We need not like other countries, just only to be in bilateral arrangements. The discussions, as I'm aware, are going between the transmission line between Madurai and Anuradhapura. And who will share the cost, how it will be separated, how will the pricing happen, all those issues, we are not privy to all those different issues. But I'm going beyond that and saying regional cooperation is actually important. Sri Lanka's energy capacity, particularly in renewable, in solar and in wind power, is maybe 40,000 megawatts or more, just in the northern as well as coming down the western coastline, even up to Putlam and going on the eastern coastline. It's unbelievable the potential this country has, and therefore we may not be an importer, we may be an exporter of energy ultimately. But why I said I'm going beyond that is, we are suggesting and proposing that the arrangements and the discussions that we go into are on a multilateral basis rather than on a bilateral basis. And therefore, we have pushed this argument so that the countries in South Asia, even though we are a part of the opposition, that we go for multilateral arrangements in creating clean energy. We need this. We need to keep to the goals and we need to battle so that we implement. Our problem often is we have big plans, big ideas, like we heard in the budget speech, big ideas, big plans. That's not where the difference comes. Our difference actually comes. It was more like a throne speech than a budget speech. Throne speech is on policy. A budget speech has to have next year's goals, next year's targets, next year's schedules. That's what it should be having, even on finances. And I would say the same thing here. When we look at Sri Lanka, going back to 1895, then the department being created in 1927, then the CE being created in 1969, and then the PUCSL, 30, 40, 50 years, slow progression. It's the same thing, my criticism of the budget speech is. Slow progression, high ideals, and we need to move very, very quickly rather than be on slow progression. So, renewable energy, power, renewable energy, solar and wind, we have to implement it. We need to be open to implementation. I would also say this, we need to scale transmission. This is one of the big problems that we are having. We need capital for this, and we need to advance wind and solar capacity, forecasting techniques also, so that we will be able to balance our requirements with when the energy is available, because it will differ from time to time, so that we can import and export our energy. And finally, I would like to say something like this. I would like to say that there have been many allegations. I'm not saying that allegations are always correct, but many allegations, even in the energy sector, whether it is on the purchase of coal or purchase of oil, whether it is to do with the quality of the imports that we are bringing, or the delays that we are having, or the turning away, or the payment methods that we are agreeing to, including the Russian oil transactions and so forth. So what has it created? It has created a bad taste, a taste that even in this sector, the possibility of corruption, that is the public perception that is there, the possibility of corruption. And therefore, whether it's oil purchasers, coal purchasers, or it is non-competitive entertainment, like the Adani project, right, it absolutely creates the impression that Sri Lanka is corrupt and corrupt in this area. And therefore, I would call upon the government to take immediate steps to bring the anti-corruption laws in, because that will help to create it. Immediately bring it. Asset liability declarations. I'm going to complete. Asset liability declarations. Bring a CIBOC, CIBOC being independent. I'm going further than that. Bring a new law on stolen assets recovery, and create an independent prosecutor. I know the President has said this, the Minister of Justice has said that you're bringing a law. I'm saying make that law available to us now, rather than bring it in January. මම එක කියන්නේ හේතුවක් තියෙනවා. හුඟක් වෙලාවට ලංකාවේ නීතියක් ගේනවා. ලේබල් එක තියෙනවා. ඇතුලේ ගැටයක් තියෙනවා. හරියටම වත්කම් බැරකම් එක වගේ. ඇයි මම අහන්න කැමති ඔබතුමාගෙන් ඇමතිතුමා. ඇයි අපි මන්ත්‍රීවරු එක බාර දෙන්නේ කතානායකතුමාට? ඔබතුමන් ලැබිලා කැබිනට් මිනිස්ටර්ස්ලා. ඇයි ඔබතුමන්ලා බාර දෙන්නේ ජනාධිපතිතුමාට? ඔක්කොමලා බාර දෙන්න ඕනේ කතානායකතුමාට, ජනාධිපතිතුමා ඇතුළේ. ඉතින් මේ වගේ ගැට ගහලා තියෙනවා ඉතිහාසයේ. ඒ නිසා මේ නීතිය මං කියනවා දැන් ඉදිරිපත් කරන්න, නැත්නම් පස්සෙත් ගැටයක් ගහන්න පුළුවන් කියන සැකය අපිට තියෙනවා. මට ලබා දුන්න කාලයට මම ස්තුතිවන්ත වෙනවා.
ස්තුති ගරු මන්ත්‍රීතුමා, ගරු කෙහෙලි රබුක්කල ඇමතිතුමා.
I think we all go with you with regard to anti-corruption bill, and that has been a assurance and I think a guarantee that has been given by the President that it will be brought in as soon as possible. But as you say, you might not be able to bring it today because it has to have, I think, a lot of consultation and to make it wherever they have been successful in this in the rest of the world, I think also will have to be considered. So definitely, I think we all of you, you very rightly said, there's a public perception. The perceptions are created by, as you know, I mean, they are created, many of them are created. So you need to also to arrest this in some form or the other. So let's, we all support on this anti-corruption bill. And I'm sure that we will also put a lot of pressure from all sides to bring it as early as possible. I think that's the best thing is, so that 225 of us have been accused of this. Right or wrongly, you know, they have been accused, and that is the public perception, and the perception has been built and created. So to avoid that is to bring it and then to put that into action and to in a workable situation. Thank you.
Minatgaru Rohan Bandar Mantituma, Utana Vinadi Pahaloka Kale.
Mulasan Hogona Garu Mantumani, Mangitane Tunara Varakivi Maiwe Tula, Prate Visal Arbudak Nirmane Karapu, Amatyan Sagana Katakarna Mohote, Vachanaki Kurano Mama, Mangitane Dedas Dahaname, Merate Hatanama Laksia, Ekatuela, Etula Visala Vasin Tarun Tarunio. Merate system change up Balapurtu. Ada unna e Balapurtu which is system change ke Balapurtu which is done, system make a change a Kaladinoa, mea Matian Sehara. Etama Isaratimune Badumila Vadivinakota, Vadivendat, Aduinakota, Adukaranda Tama, Samani, Sampradaya Kamavedi, Yahapalna Raja Vilave, Aramila Sutre Ginala, local in the Pule, Telmila Vadivinakota. ඒ අනුව වැඩි කරන්න හැම මාසේ 13 10 වෙනිදාට සංශෝධනයක් ගෙනලා කටයුතු කරා. එතකොට අපි දැක්කා ඒකට විරුද්ධව මේ ඉදිරිපස්සේ ඉන්න ඒ ඇමතිවරු මන්ත්‍රීවරු එදා පුට් සයිකල් වලින් පාර්ලිමේන්තු රැල්ල කිව්වේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙනකොට වැඩි කරන්නත් අඩු කරනකොට අඩු කරන්නත් මොකටද ආණ්ඩුවක් කියලා. දැන් අද සිස්ටම් එක චේන්ජ් වෙලා තියෙන්නේ මොන විදියට? අද ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහළට වැහගෙන යනවා ශීඝ්‍රයෙන්. හැබැයි අපේ රටේ තෙල් මිල ඉහළ යනවා. අන්න සිස්ටම් එක චේන්ජ් වෙලා තරුණයෝ ඉල්ලුවේ මෙන්න මේ චේන්ජ් එකද කියන එක තමයි අපිට තියෙන්නේ 69 ලක්ෂයක් මේ රටේ තරුණ තරුණියෝ ඇතුළු මුල් කරගෙන ගෙනලා චිත්‍ර ඇඳලා කුඹුරු අස්සද්දලා බලාපොරොත්තු වෙච්ච චේන්ජ් එක අන්න ඔද්ද දීලා තියෙනවා අපේ තරුණ ඇමතුමා කාංචන විජේසේකර ඇමතුමා අපේ ගරු ඇමතුමා තරුණෙක් විදිහට එතුමා මේ කරන කාර්යභාරය අපි ඇගීමට ලක් කරනවා හැබැයි ඔබතුමාගේ අමාත්‍යංශය ඔබතුමා නොවෙන්න පුළුවා ඔබතුමාගේ අමාත්‍යංශය හරහා මෙරටේ ජනතාවට අද අත්විලා තියෙන ඉරණම මොකක්ද? අද ලෝක වෙළඳ පොලේ තෙල් මිල බහිනකොට ඒකේ වාසිය මෙරටේ ජනතාවට හම්බෙන්නේ නැහැ. ඒ ජනතාවට හම්බෙන්නේ නැහැ විතරක් නෙමෙයි, තව ඒ මත බදුත් පටවන්නේ. විවිධාකාරයේ අධිභාර බදු වැට් එක මේ ටික එකතු වුණාම තව හෙට අනිද්දා වෙනකොටත් මේ ආකාරයෙන්ම තෙල් මිල කොතන අතර වෙයිද දන්නේ. සර් මේ සහනය ඇයි ජනතාවට නොදෙන්න කටයුතු කරන්නේ? ඒතකොට මේ වෙනුවෙන්ද ඔබතුමාලා හඬ නැගි ඔබතුමා කාර්යක්ෂම ඇමතුමා කියලා කියනවා. හැබැයි ඔබේ අකාර්යක්ෂමතාවයේ ඔබේ අමාත්‍යංශ අකාර්යක්ෂමතාවයේ සහ ඔබ මුදල් පරිපාලනය කරන කෑෂ් ෆ්ලෝ එක හසුරවන විදිය නේද මේකට පැටළු වෙලා තියෙන්නේ. අද අපි දැක්කා දැන් මේ වෙනකොට තෙල් ඇනවුම් කරනවා එනවා ඒව බානවා අයපව් කපඩා කරගෙන ඉන්නවා. නියම ඔබතුමාලා දන්නවා මේ අද ඊයේ නෙමෙයි අපේ අවුරුදු 60 ගණක් වෙනවා දැන් අපේ පිරිපාදුව ආරම්භ කරලා අපේ පිරිපාදුවට ගැළපෙන බොරතෙල් එක මොකද්ද කියන එක මේ රටේ අලුත් දෙයක් නෙමෙයි දන්නවා. හැබැයි ඔබතුමාලා ඇවිල්ලා එකපාරක් ගෙනා ඌරල් කියලා එකක්. ඒක ගෙනල්ලා පිරිපාදු කරලා අද වෙනකොට පෙට්‍රල් ලීටර් ලක්ෂ 90ක් ගබඩා කරගෙන ඉන්නවා. වෙළඳ පොලට දාන්න බෑ ඔක්ටේන් ගාන අඩුයි. ඔක්ටේන් ගාන අඩු නිසා මේකට එතනෝල් කලවම් කරනවද? නැත්නම් ඔක්ටේන් ගාන වැඩි පෙට්‍රල් ගෙනල්ලා 95 ගෙනල්ලා කලවම් කරලා දානවද? හැබැයි ඒක තවම කරගන්න විදිහක් නැහැ. ඒ ලක්ෂ 90 තියෙනවා. සල්ලි නැහැ, ඩොලර් නැහැ ඔබට හැබැයි. ඔබට බඩු ගේන්න ඩොලර් නැහැ. හැබැයි ලක්ෂ 90ක් පෙට්‍රල් ලීටර් හිර කරගෙන අතරින් ඉන්නවා. එතකොට ඊයේ වෙනකොට පෙරේදා වෙනකොට බාගත්තා තවත් මෙට්‍රික් ටොන් 99000ක් මොකද ඒක එක්ස්ප්‍රෝ කියන වර්ගයේ බොරතෙල් තව කිල් මෙට්‍රික් ටොන් 99000ක් බාගත්තා. හැබැයි ඒකත් අපේ පිරිපහදුවට ගැලපෙන්නේ නැහැ. එතකොට ඒකත් තවත් ගබඩා කරගෙන ඉන්නවද? ඒක දවස් 55ක් වරාය හිර කරගෙන ඉඳලා 80 ලක්ෂයකට වැඩි ඩොලර් ඩැමරේජ් විදියට ගෙවලා ලක්ෂ ගණනාවක් මෙරටට පාඩු කරලා ඒකත් එකක් තවත් දැන් දවස් 10ක් අන්ලෝඩ් කරලා ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. තව ඒකත් පිරිපහදුවර ගන්න බෑ. හැබැයි පිරිපහදුව මේ වෙනකොට නතර වෙලා. හැබැයි පිරිපහදුව නතර වුණාට පිරිපහදුවේ වීදන් නතර කරන්න බෑ ඔබතුමාලට. ඒක ඔබතුමාලගේ වැරද්දක් නෙමෙයි. මේ පිරිපහදුවේ සිස්ටම් එක. දැන් අද චෝදනා කරනවා මං අහුණා
පිරිපහදුවට වැඩ නොකරුවාට ඕටි ගෙවනවා. ඔව්, ඒකේ සිස්ටම් එක අනුව ඒක වැඩ කරනවට වැඩිය අපහසුයි වැඩ නතර වුණාම ඒක කරගෙන යන්න. ඒ නිසා ඒකේ තියෙන වැඩකට නඩත්තු කරන්න, හොදන්න, පිරිසිදු කරන්න අර රිස්ක් එකත් අරගෙන ඒ සර්කියුන්ට වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ නිසා පිරිපහදුවේ වැඩ නතර වෙලා නැහැ. තව දවසක අනාගතයේ දවසක තෙල් පිරිපහදු කරන්න පටන් ගන්නකොට ඒ ක්‍රියාත්මක වෙන්නේ සේවකටික වැඩ කරනවා. හැබැයි ඒ අර එදාට වැඩි අපහසුතාවයකින් තමයි වැඩ කරන්නේ. ඒ නිසා ඒ ඇයට ඕටි ගෙවන එක ඒකත් ඔබේ අකාර්යක්ෂමතාවය. තෙල් ටික ගෙනලා තියෙන එක මේ වෙනකොට වැඩ කරගත්තා නම් දින කීපයක් අපිට දවස් 15ක් විතරවත් දුවන්න මේ ටික තියෙනවා. ඒ වගේම තව එකක් එනවා කියලා කියලා දැන් අපිට ගැරවෙන මේ මොකද්ද මර්බන් කියන 99,000ක් ගෙනවලු. ඒකට 105ක් හෝ මං හිතන්නේ අත්තිකාරමකුත් ගෙවලා තියෙනවා. ඒ අත්තිකාරම කියවලා තිබුණාට දැන් මේ නැව එනකොට අපිට ඉතුරු ඩොලර් ටික හොයාගන්න බැහැ කියන එක තමයි අපිට තියෙන ආරංචිකේ. ඒතකොට මේක වෙනත් රටකට අලෙවි කරන්නත් කතා කරනවලු. එතකොට මේ ඔබ ගාව මුදල් නැතුව ඔබ මේ කරන්නා වූ ක්‍රියාවලිය නේද අද මේ රටේ පාරිභෝගිකයන්ට විඳවන්න වෙලා තියෙන්නේ. එතකොට මේ විඳවන ගමන් ඔබ ස්වගේම මෙරට තරංකාරී ආයතන දෙකක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව වගේම ඉන්දියන් සමාගමත් අපිත් එක්ක අද වෙළඳපොලේ තෙල් අලෙවි කරනවා. එතකොට ඒ කට්ටියගේ මෙහෙයුම් වියදමයි ඔබේ මෙහෙයුම් වියදමයි එකට එක පරස්පර විරෝධී. එකකට වෙනස් තත්වයක තියෙන්නේ. ඒ නිසා අද හැබැයි මිලනියම වෙලා තියෙන ඔබ තමයි මිල තීරණය කරන්නේ. සංස්ථාව අධිකාරියක් විදියට මේ මිල තීරණය කිරීමේ අයිතිය ඔබ සතුව තියෙනවා. ඒ නිසා ඔබ මිල තියමු කරන්නේ අද මෙච්චර අකාර්යක්ෂමතාවයක් අනවශ්‍ය වියදම් කන්දරාවක් මේකට පැටවිලත් අද තෙල් සංස්ථාව ලාභ ලබනවා. කෝටි මං හිතන්නේ 53,000ක් විතර මේ අවුරුද්දට මේ නෝට ලාභ ලබලා තියෙනවා. එතකොට ඒ ලාභ ලැබුවේ ඔබ කාර්යක්ෂම වැඩ කරලා මේකේ වියදම් ටික අඩු කරගෙන ඔබ දක්ෂතාවයන් උපෙන්නලා නෙමෙයි මේ තෙල් සංස්ථාව ලාභ කරලා තියෙන්නේ. ඔබ ලාභ කරලා තියෙන තෙල් වල ඒකාධිකාරීත්වය ඔබ සතුව තියෙනවා. තෙල් වල මිල නියම කිරීමේ අයිතිය ඔබ සතුව තියෙනවා. ඒ නිසා මෙරට යා තෙල් පෝලිං අඩු කරන්නත් ඒක ඉවහල් වෙන හින්දා තෙල් වලට හිතුමනා අපි මිල නියම කරනවා. ලෝක වෙළඳ පොළට සාපේක්ෂවත් ලෝකයේ තියෙන තෙල් සූත්‍ර වලට සාපේක්ෂවත් නෙවෙයි ඔබ තෙල් මිල නියම කරලා තියෙන්නේ. ඒක ඔබේ හිතුමනා අපිට. ඔබතුමාලගේ මේ අනවශ්‍ය වියදම් කන්දරාවත් එකතු කරලා තව වැඩි සේවක සංඛ්‍යාවක් නඩත්තු කරන පහුගිය කාලේ දේශපාලන හිතවත්කම් පිනවන්න දේශපාලන අවශ්‍යතාවයන් මත ඕනෑවටත් වැඩිය සේවක පුරවලා ඒ සියල්ලගෙම වියදම් ටික එකතු කරලා ලාභ තීරණකුත් එකතු කරලා තමයි ඔබ මේ මිල තීරණය කරන්නේ. හැබැයි ඔබ මේ මිල තීන්දුව කරනකොට අර IOC එකට මේ ගිය අතිරික්ත ලාභය කාටද යන්නේ? ඒක තුලට බදු දැන් මේ එකතු කරන්න යන බදු මම දන්නේ නැහැ. ඔබතුමාලා IOC එකෙන් ගහලා අරගෙන ඒක සමනය කරන්න ගහනවද කියන එක දන්නේ නැහැ. හැබැයි එහෙම කරලා ඒකෙන් ගන්නතර කමන්නේ අපේ පැත්තෙන් පාඩුවක් හරි බදු වලින් රජයට ආවත් එකයි ඔබතුමාලා ලාභ ලබලා රජේ බණ්ඩාරකට ගෙනාවත් එක නිසා මේක ගලපන ක්‍රමයක් ඔබතුමා ගාව තියෙනවා හොඳයි. හැබැයි මම කියන්නේ තෙල් මිල ගලපලා ඉන්දියන් මේ වෙනකොට මේ අවුරුද්ද තුල විතරක් ඉන්දියන් ඔයිල් සමාගම කොච්චර ලාභ ප්‍රමාණයක් ලබලා ඇද්ද? ඒක අපේ රටටද ලැබෙන්නේ? ඩොලර් ඉතුරු කරගන්න දැන් ඉන්දියන් සමාගමට අපි රුපියල් වලින් මේක ගෙව්වට අපි තෙල් ගහ ගන්නකොට ෂෙඩ් එකට ගිහිල්ලා රුපියල් වලින් ගෙවලා තෙල් ටික ගහගත්තට ඉන්දියන් සමාගම මේක අහපව් ලංකාවෙන් එළියට ගෙනියන ඩොලර් වලින්. ඒ නිසා ඒකට මේ ලැබෙන අතිරේක ලාභය අධික ලාභය ඩොලර් කන්වර්ට් කරන්න මේකට පාවිච්චි කරන්න පුළුවන්. එස අපේ රටේ වෙළඳපොලේ සංසරණය වෙන ඩොලර් ටික ඒ කට්ටිය තව රුපියල් දෙකක් තුනක් වැඩිපුර දීලා හරි අරගන්න පුළුවන්. මොකද ඔබේ අලාභයේ පියවන්න මේ රටේ වෙළඳපොලේ තෙල් මිල විශාල බලෙන් ඉහළට ගෙනිලා තියෙනවා. ඉන්දියන් සමාගමේගේ ලාභ ලබනවා. ඒ ලාභයෙන් යම් කිසි ප්‍රමාණයක් කැප කරලා ඩොලර් ටික ගන්නත් පුළුවන් එයාට. ඒ නිසා මේ වැරද්ද තුල මේ රටේ ජනතාවට බරපතලවන්න එපා ගරු ඇමතුමා. මේ සහනය ජනතාවට දෙන්න කබලෙන් ලිපට වැටිලා අද ජීවත් වෙන්න බොහොම අපහසුතාවල ජීවත් වෙන ජනතාවක් ඉන්නේ. අද වාහන තියෙනවට දැන් අද උඹක් වාහන ඔබතුමාලා දන්නවා මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක වගේම අද මෙරටේ කර්මාන්ත ගණනාවක් යන හිටලා තෙල් රත් තෙල් ටික නැතිකමට වගේම මේ කර්මාන්ත යන හිටීම තුල අද ටිපර් රත් අරගෙන මෙරටේ ව්‍යාපාර කරපු නැත්නම් වෘත්තියක් සාමාන්‍ය ගැට ගහගෙන හිටපු විශාල ප්‍රමාණයක් පැත්තවල හිටියා. ඒ වගේම එයාට අද ලීසින් එක ගෙවා ගන්න බෑ. එක පැත්තකින් ලීසින් වල වාරික වලට පොලියට එකතු වෙලා තියෙනවා විශාල වශයෙන් පොලිය අනුපාතිකේ. මේ ඔක්කොමත් එක්ක මේ ඉන්ධන ගැලපීමත් බලපාලා තියෙනවා. ඉන්ධන කියන්නේ ඔබ ඔබේ ලාභයේ බලාපොරොත්තුෙන් වැඩි කරාට මෙරටේ අනිකුත් සියලුම භාණ්ඩවලට මේ ඉන්ධන මිල බලපානවා. ඒ නිසා මේක තුල අධික ලාභ ලබන්න යන්නේ නැතුව මම හිතන්නේ මේකේ විශාල බදු ප්‍රමාණයකුත් රජය ලබනවා, තව ඔබ ලාභයකුත් ලබනවා. ඒ නිසා පහුගිය කාලේ හැමදාම මේක පාඩුවට ජනතා සේවයක් විදියට තමයි ඉන්ධන ගලපලා දුන්නේ. හැබැයි අද එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද අපිට සල්ලි දුන්නොත් අපි දෙන්නම් කියනවා. තෙල් ගේන්න ඕන හින්දා අපිට සල්ලි ඕන කියලා සාධාරණයි. සල්ලි නැතුව ගේන්න හැබැයි ඒක බර මේ රටේ ජනතාව පටපටවන්න එපා. මෙච්චර කාලයක් එහෙම දෙයක් උන්නේ නැහැ මේ ශ්‍රී ලංකාවේ. දැන් අද අර්බුද තියෙන නිසා ඕන දෙයක් විඳගෙන කාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන නිසා මේ රටේ ශ්‍රී ලංක පුරවැසියෝ ඔබ ඉන්දනොල්නි ඒ බර ජනතාවමත් දානවා. නිසා ඒක කරන්න එපා. අනිත් පැත්තෙන් අද වෙනකොට අද විදුලි කප්පාදුව තාමත් සිද්ධ වෙනවා. අද අපේ රටේ විදුලි ජල විදුලි බලාගාර සියල්ලම මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඒ වගේම පහුගිය කාලේ පුතුමලා කිව්වේ නොරොච්චෝලේ අද කැඩෙනවා, හෙට කැඩෙනවා. මෙන් මේක හදනකම් මේ බෙගමෝඩ් ගන්න අපිට එන්නේ නැහැ. ඒ නිසා විදුලි කප්පාදුවකට යන්න. හැබැයි අද නොරොච්චෝලේ සම්පූර්ණ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අදයි විදුලි කප්පාදුව සිද්ධ වෙන්නේ. ඔබතුමාලා ඉන්දන ටික ගෙනල්ලා තියෙනවනම් නොරොච්චෝලෙත් ගල්ලඟුරු බලාගාර ටිකත් වැඩ කරනවනම් අද ජල විදුලි බලාගාර ටිකත් ඒ ආකාරයෙන් වැඩ කරනවනම් ඇයි අද විදුලි කප්පාදුවක් මේ රටේ සිද්ධ වෙන්නේ? මේ විදුලි කප්පාදුව තුල මේ රටේ ජන ජීවිතයට මොනතරම් බලපෑම් මෙල්ල වෙනවද? ඔබතුමාලා දන්නවා පළවෙනියටම මේ රටේ අරගලය නිර්මාණය වෙන්නේ මේ විදුලි කප්පාදුවත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මිරියානේ නිවස ඉදිරි පිටේ ජනතාව පෙළ ගැහුණේ එදා ගිල්ල වට කරගත්තේ මේ විදුලි කප්පාදුවත් එක්ක. එනිසා තාමත් මේ රටේ ජනතාවගේ ඔබතුමාලා එක පැත්තකින් මේ විදුලි කප්පාදුව රටේ තියෙනවා අර්බුදයක් ප්‍රශ්නයක් රටේ තියෙනවා ඒක නිසා අමතක නොකරන්ඩ ඕනකමට විදුලිය මේ ප්‍රමාණයක් කපාගෙන යනවද නැත්නම් ඇත්තටම ඔබතුමාලට මේ අනිත් ටික පියව ගන්න බැරිකමට විදුලි කපනවාද කියන එක අපිට ප්‍රශ්නයක්. එනිසා මේ විදුලි කප්පාදුව ගැන කතා කරනකොට අනිත් පැත්තෙන් දැන් අපේ මට කලින් කතා කරපු ශාන්ත බණ්ඩාර මැතිතුමා එක වැරදි කතාවක් කිව්වා. එතුමා කිව්වා අපේ කරූ ජයසූරි අපේ ආණ්ඩුවලා 2001 අපි ගත්තු ආණ්ඩුවලාවේ කරුවල ජයසූරිය කිව්වල එහෙනම් ඒ කිව්වේ එතුමලාගේ කාලෙත් අපේ ආණ්ඩුව කාලෙත් මේ විදුලි කප්පාදුවක් වුණා අපේ අකාර්යක්ෂමතාව අපේ වැරදි නිසා සිද්ධ වුණා කියලා. නෑ එතුමට වැරදි. එක්කෝ එතුමා දේශපාලනේ දන්නේ නැහැ ඉතිහාසයේ අමතකයි එතුමට එක්කෝ. එහෙම නැත්නම් එතුමා හිතුවත් අමතක කරලා මේ රටේ අනිත් පැත්තටත් මඩ ගහන්න කටයුතු කරා. එනිසා අපි මතක් කරන්න ලැහැ කැමැති මේ රටේ විදුලි කප්පාදුව පටන් ගත්තේ 99 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව මොහොතේ. මේ රටේ විදුලි කප්පාදුව සිද්ධ වුණා විතරක් නෙමෙයි උතුරට නැගෙනහිරට සීමාවල තිබිච්ච යුද්ධයේ මුළු රටම ගිලිනියර ගෙලගෙන මේ රටේ ආර්ථිකයේ ඍණ බවට පත් වෙලා මහා ආර්ථික අර්බුදයක් රටතුල නිර්මාණය වෙච්ච වෙලාවේ විදුලි කප්පාදුව මේ රටේ සිද්ධ වුණේ. එසා අපි දෙදා ඒ හින්දා ওই පැත්තෙන් ප්‍රමාණයක් එස්බී සනායක එමුතුමා එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්මරයා එතුමා ඇතුළු කණ්ඩායම 2000 පත් වෙච්චි පාර්ලිමේන්තුවේ අහපව් කඩාගෙන ඇවිල්ලා මේ පැත්තේ අවුරුද්දක් යනකොට ඇවිල්ලා වාඩි වෙලා ආය නැවත මැතිවරණයකට ඇවිල්ලා ඒ මැතිවරණයෙන් දිනලා අපි ආණ්ඩුවක් ගත්තා 2001. ඒ ආණ්ඩුව ගන්නකොට විදුලි කප්පාදුව සිද්ධ වුණා. පැය 24න් පැය 16ක් මට මතක විදියට විදුලි මේ රටේ කප්පාදුව වුණා. ඒ ගත්ත ආණ්ඩුවේ තමයි අපේ පක්ෂ නියෝජ්‍ය නායකවරයා විදියට එදා අපි රට බාර ගන්නකොට අපිට තිබිච්ච ප්‍රධාන අභියෝගයක් උනේ විදුලි කප්පාදුවකින් තොරව මෙරට විදුලිය ලබා දෙන්න. එනිසා අපේ පක්ෂ නියෝජ්‍ය නායකවරයාටම අපි වාර දුන්නා විදුලි බල අමාත්‍යංශේ. එනිසා එතුමාට ඉලක්කයක් බවට පත් උනේ. එතුමා දින ගාණක් දුන්නා. මේ දින ගාණ ඇතුලේ මේ විදුලි කප්පාදුව නතර නොකරුවොත් මම අමාත්‍යංශින් නෑ කියලා. ඒ කිව්වා වගේ මේතුමා දින ගාණට දින කීපයකට කලින් එතුමා මේ රටේ විදුලි කප්පාදුව නතර කරා. එනිසා අපි කියන ශාන්ත බණ්ඩාර මැතිතුමාට ඉතිහාසය කතා කරනවා නම් ඉතිහාසය හරියට කතා කරන්න. ඉතිහාසය වැරදි විදිහට කතා කරන්න එපා. අද බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ නැති නිසා එතුමා ගැන කතා කරන්න එපා කියලා එතුමා කියනවා. හැබැයි කරූ ජයසූරිය මැතිතුමත් අද මේ පාර්ලිමේන්තුවේ නැහැ. එනිසා එතුමා ගැන සම්බන්ධ කරලා වැරදි පණිවිඩයක් කියනවා නම් ඒකත් අපි කියනවා ශාන්ත බණ්ඩාර ගරු මැතිතුමාට ඒකත් නිවැරදිව කියන්නේ. ඒ වගේම අද බැසිල් රාජපක්ෂ නේක විපක්ෂයට ඉස්සරහදයක්ලු වදයක්ලු. අනේ අපිට එහෙම ඉස්සරහදයක් වදයක් නැහැ. අපිට ඉස්සරහදයක් වදයක් වෙලා තිබුණා මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙරටේ විධායක ජනාධිපති අපේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහෝදරයා විදියට පහුගිය කාලේ දේශපාලනය කරනකොට මෙරටේ සම්පත්තික පාවිච්චි කරලා දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනකොට අපිට ඉස්සරහදයක් වෙලා තිබුණා. හැබැයි අද මෙරටේ ජනතාව අවබෝධ කරගත්ත රාජපක්ෂරු කියන්නේ අසාර්ථක පාලකයක් ගෙනීපු කට්ටියක්. මෙරටේ ආර්ථිකය විනාශ කරන්න පෙළවිහිච්ච කණ්ඩායම. එනිසා ගහලා එළෙව්වේ මේ මහත්තුරු නිකන් ආස්සෙලා ගියේ නෑ. මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා වට කරලා මෙව කරනකොට තමයි මං උදේ ඉල්ලාස් වෙන්නේ නෑ මයි කියපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට හවස
ඉන්නවා. ඒ
වගේම අනිත් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමාට උනේත් ඒකම. ඒ නිසා අපි කියනවා මේ වැරදි දේවල් කියන්න එපා. බැසිල් රාජපක්ෂ මැතිතුමා එනකොට අපි දන්නවා හොරෙක් ගෙනාවත් ආරක්ෂාව දීලා ගන්නේ. මොකද ඒ හොරාගේ ජීවිතේ රකින්න ඕනේ. බන්ධනාගාර නිලධාරින් හොරෙක් ගෙනියනකොටත් ආරක්ෂාව දාගෙන. නිසා ආරක්ෂාව දීපේ ගැට ගැටලුවක් නැහැ. මොකද පහුගිය කාලේ පැනලා යන්න බැරුව ගිහලා මහමූදේ මැද්දේ බංකරවල හිටපු කට්ටියනේ. ඒ නිසා දැමත් කටුනායක ඉඳලා මෙහාට එනකොටත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙයි. එඳ ආරක්ෂාව දෙන්නත් මෙවෙන්න දෙනවා. ඒක ආරක්ෂාව දීපේ ගැටලුවක් නැහැ. හැබැයි අර කියපු ආහාර කෑමවලට වීදම ගෙවුවා නම් ඒ වගේ මනිත් පැත්තෙන් මෙතුමා කිව්වා අපේ ගරු ඇමතුමා ඩොලර් 200ක් දුන්නාම ඕන කෙනෙකුට VIP ලෝන්ජ් එකෙන් එන්න පුළුවන් කියලා. ඩොලර් 200ක් අද කන්වර්ට් කරලා ගත්තොත් රුපියල් වලට කීයද? මේ එයාපෝට් එකෙන් එළියට නිකන් එන්න බෑග් ටික එල්ලගෙන එන එක අරගෙන ආවහම මොකද මේකෙන් ආවහම මොකද? රුපියල් 75,000කට වැඩි මුදලක් වියදම් කරලා එන්න මේ කාගේ සල්ලිද? මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුම අතින්ම ගෙවලා ආවා කියමුකෝ අපි. රුපියල් අර එළියට එන එක කොයි දොරෙන් ආවහම මොකද? ඒකට එන්න 75,000ක් එතුමා ගෙව්වා නම්
ගරුමන්තුමා ඔබට කාලය අවසානයි.
එනිසා මට අනේ අනවශ්‍ය කතා වලට ගිහිල්ලා කාලය විසසුණා. එනිසා මට කතා කළ යුතු කාරණා ගණනාවක් තිබුණත් මං හිතන්නේ කාලය අවසන් වෙන නිසා මම කියනවා ගරු ඇමතුමනි ඔබතුමාට සුබ පතනා තරුණෙක් අපි ඔක්කොම තරුණයෝ මෙරට ගොඩනගමු. හැබැයි ඔබතුමා අමාත්‍යංශේ ලාභකරන්ඩ ඔබගේ ආයතනේ ලාභකරන්ඩ මෙරටේ ජනතාව මත පාඩුපටවන්න එපා කියන එක ඔබතුමා ලිල්ලා සිටමින් අපේ වතුර පිළිබඳ අපිට කතා කරන්න උවමනා තිබුණා. ඒකේ ඇමතුමාටත් ඒ කාරණා මං හිතන්නේ කීප දෙනෙක් අතින් කතා කරේයි. ඔබතුමා මේ සේවකයෝ පිළිබඳත් ගැස්ළු ඝටනාවක් තියෙනවා වොට බෝඩ් එකේ. ඒ ඇගේ ප්‍රශ්න පිළිබඳත් අවධානය යොමු කරලා විසඳන දෙන්න කියනවා කාලය ඉවරිස්දා නැත්නම් පැහැදිලි කරලා කියන්නේ නැතුව මම අවසන් කරන බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලට ගරු චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක කාලය.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இந்த பெட்ரோலிய அமைச்சு மற்றும் நீர்ப்பாசன அமைச்சு தொடர்பாக இன்றைய விவாதத்தில் பேச கிடைத்தமைக்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். முதலாவதாக பெட்ரோலிய அமைச்சினுடைய பெட்ரோலிய அமைச்சர் தற்பொழுது இங்கே பிரசன்னமாக இருக்கின்றார். இந்த அவரிடம் நான் இதற்கு முதல் நடைபெற்ற அமைச்சரவை ஆலோசனை கூட்டத்தில் கூட நான் கூறியிருக்கின்றேன். இந்த வின்பவர் தொடர்பாக மன்னாரில் மின் உற்பத்தி அமைக்கப்பட்டு கொண்டு வருகிறது. ஆனால் அங்கு மக்கள் மத்தியில் சரியான ஒரு தெளிவில்லை. மக்கள் பிரதிநிதிகளிடமும் சரியான தெளிவில்லை. ஏற்கனவே மன்னாரில் அஞ்சு தென்னம்பிள்ளையிலிருந்து நடுக்குடா வரை இருக்கின்ற வின்பவரின் ஊடாக அதில் பல குறைபாடுகள் இருக்கிறது. அந்த குறைபாடுகளை நான் உங்களிடம் ஏற்கனவே சுட்டிக்காட்டியிருந்தேன். அந்த குறைபாடுகள் அதாவது மழைக்காலங்களில் வெள்ள நீர் வழிந்தோட முடியாமல் அந்த பாதைகள் அமைக்கப்பட்டது முதலாவது படி. அதே நேரத்தில் மீன் பிடிக்கிறவர்கள் கூறுகிறார்கள் தங்களுக்கு ஏற்கனவே இருந்த அந்த மீன்பிடி குறைந்திருக்கிறதா கூறுகிறார்கள். பறவைகள் இறக்கிறது என்று கூறுகிறார்கள். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, அந்த விஞ்ஞான ரீதியான ஒரு தரவுகள் நான் மன்னார் மாவட்ட மக்கள் சார்பாக கேட்டுக்கொள்கிறேன். அதை நீங்கள் தெளிவுபடுத்த வேண்டும். அது தொடர்பாக ஒரு தனியான கூட்டத்தை நீங்கள் ஆயத்தப்படுத்த வேண்டும். நீங்கள் ஏற்கனவே கூறியிருந்தீர்கள். ஆனால் இப்போ அந்த வெள்ளம் வருகின்ற போது கூட பேசாலை முதல் ஜோசேவாஸ் நகர் தோட்டவழி போன்ற பிரதேசங்களில் வெள்ளம் கடலுக்குள் வளைந்தோட முடியாத வகையில் அந்த பாதை அமைக்கப்பட்டிருக்கிறது. அதாவது மன்னாரினுடைய தீவினுடைய நிலப்பகுதியும் கடலினுடைய நிலப்பகுதியும் வெறும் 6 இன்ச்கள் தான் வித்தியாசம் இருக்கிறது. ஆகவே இந்த ஏற்கனவே வளைந்தோடிய பாதைகள் இருக்கிறது, அந்த பாதைகளை மறித்து பாதைகள் அமைக்கப்பட்டிருக்கிறது. ஆகவே அதை அவசரமாக செய்ய வேண்டும். அடுத்த கட்டமாக புது புது வின்பவர் திட்டங்கள் நடைமுறைப்படுத்தப்படுகிறது. கடந்த 19ஆம் தேதி ஜனாதிபதி அவர்கள் வவுனியா வந்தபோது கூட நான் இது தொடர்பாக கேட்டிருந்தேன். மன்னார் மாவட்டத்தில் இருக்கின்ற சிவில் அமைப்புகள் இந்த விடயம் தொடர்பாக கதைக்க விரும்புகிறேன். யாரிடம் இதை கதைப்பது? இரண்டு அரசாங்க அதிபரிடம் கதைத்தால் அவர் கூறுகின்றால் தன்னுடைய கட்டுப்பாட்டில் இது இல்லை என்று. ஆகவே இதை யாரிடம் கதைப்பது? இதில் உள்ள தேசிய வளங்களை பயன்படுத்துவதற்கு எதிரானவர்கள் நாங்கள் அல்ல. ஆனால் மக்களுக்கு பாதிப்பு ஏற்படுத்துகிற விடயங்களை அரசாங்கம் செய்து கொடுக்க வேண்டும் என்பது என்னுடைய
ගරු මන්ත්‍රීතුමනි, අපි පහුගිය ඉරිදා අධිකරු ජනාධිපතිතුමත් සමග මන්නාරමේ මේ ප්‍රදේශයේ සංචාරය කරා. ඒ වගේම ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමත්, කාදර්මස්ථාන් රාජ්‍යමතුමත්, දිලීපන් මන්ත්‍රීතුමත් ඉදෙනත් ඔය ඔබතුමා කලින් මතු කරපු ප්‍රශ්නයම
මම කියනවාද?
මතු කරා
මන්නාරමේ පිළිබඳව. මන්නාරමේ වැඩිපුර ඡන්දගතේ මම වා මේ ඩග්ලස් දේවානන්ද කාදර්මස්ථාන්ලා රජෙත් එක්ක ඉන්නවා නිසා ඒ කටියට කතා කරලා තීන්දුව ගන්න බෑ. අතන ජනතාවට කතා කරන්න ඕනේ. ඒකේ මන්නාරම තියෙනවා සිසිල් සිවිල් සොසයිටිලා.
ඔබතුමා ඔබතුමා ආණ්ඩුවත් එක්ක ඉන්නවා නම් අපිට ඔබතුමාත් එක්ක කතා කරන්න පහසුයි. නමුත් ආණ්ඩුවත් එක්ක ඉන්න මන්ත්‍රීවරු තිදෙනාත් එක්ක ජනාධිපතිතුමා කරපු සංචාරයේ ඔබතුමා කියපු කාරණා පිළිබඳව කතා කරා. අපි ඒක පිළිබඳව මන්නාරමේදී ඉදිරියේදී තව සාකච්ඡාවක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි බුදුහාමුදුරුවෝ ආරාධනා කරන්නම්. ඒ වගේම ගංවතුර තත්ත්වය පිළිබඳව විදුලි බල මණ්ඩලයට දැනටම උපදෙස් දීලා තියෙනවා ඒ අවහිරතා ඉවත් කරන්න කියලා. ඒ අවහිරතා ඉවත් කරලා ඉවරලා අවශ්‍ය පහසුකම් ටික දෙන්න කියලා.
ගර්මන්තුමා කතා කරා.
මට සාකච්ඡා වලට මම විතරක් එන්න මම ඉල්ලුම් කළා නෑ. මම ඉල්ලුම් කරන්නම් මන්නාරමේ ඉන්නවා සිවිල් සොසයිටිලා ඉන්නවා. දැන් ඒ සිවිල් සොසයිටිත් එක්කම උපතුමා අමාත්‍යාංශ ලේකම්තුමා ඒ කට්ටිය වාඩි වෙලා කතා කරලා අඩුපාඩු ටික අදලා ඒක ගෙනියන්න කියලා කියන තමයි මම කියන්නේ. එතකොට හරි ඉස්ලාත් එහෙම කිව්වා. එතකොට දිනයක් මුකුත් දීලා නැහැ. දැන් උපතුමා ඩක්ලස් දේවානන්දා කාතර මස්තාන් එකේ කතා කරා කියලා කිව්වට ඒකේ ඒ වැ වැ වැ
කතා කරලා කියලා නෙවෙයි, ජනාධිපතිතුමා පසුගිය ඉරිදා මන්නාරමේ සුලම් බලාගාරයේ නිරීක්ෂණය කරන්න ගියා. ඒ අවස්ථාවේ ඇමතිවරු තුන්දෙනාම එතන සහභාගී වෙලා හිටියා. ඒ තුන්දෙනාමත් නැවත වතාවක් මතක් කරා මේ ප්‍රශ්නේ පිළිබඳව. එසේ ඔබතුමත් අපි කැඳවල ඉදිරියේදී සාකච්ඡාවක් කරන්න
කතා කරා. හරි. දැන් ඒ රයිට් අනිත් එක ගරු හෙගලිය ඇමතිතුමා ඉන්නවා. දැන් ඔබතුමා මම ඉස්සලාර මුල්ලතිව් කරම්පුල්ලියා වර්ල්ඩ් බැංක් ප්‍රොජෙක්ට් එක වසි ප්‍රොජෙක්ට් එක ඒකෙන් සල්ලිවැයක් වෙන් කරලා ඒක අමාත්‍යාංශයෙන් ඔබතුමා එක දන්නව දන්න අමාත්‍යාංශයේ ඇමතිතුමාගේ ලේකම්ලා නිලධාරීලා කරපු වැඩ තමයි ඒකේ නැති වුණේ සල්ලි. දැන් උපතුමාට මම ඉල්ලු මේ විස්තර ආයි කතා කරන්න ඕනේ. උපතුමා ඔක්කොම දන්නවා. මම කලින් කතා කරලා තියෙනවා ජනාධිපතිතුමා ආපු වෙලාවත් කතා කර තියෙනවා පාර්ලිමේන්තු එක අජන් මුත් කෙනාව. දැන් උපතුමාට ඒ උපතුමා කවදාවත් ඒකට උත්තර දීලා නැහැ. සත්‍ය නැතුව ඉන්නවා. දැන් මම ඉල්ලුම් කරන්නම් ගරමැතුමා අර මුල්ලතිව් වලට ඒ ප්‍රොජෙක්ට් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒකේ වර්ල්ඩ් බැංක් එකේ ඊළඟ කතා කරලා ඒ මොනවදරි කරලා ඒ ප්‍රොජෙක්ට් එකේ ආයි මොනව දැන් සල්ලි කිව්වා සල්ලි මිලියන් 15ක් රජයේ ටෙසරි වලට ගත්තා 2023 ඇතුලේ ඒකේ වැඩ ඉවර කරන්න බෑ කියලා තමයි කියන්නේ. දැන් උපතුමාගේ උත්තරයක් ඕනේ ඒ ප්‍රොජෙක්ට් එකේ කවද පටන් ගන්න පුළුවන් වර්ල්ඩ් බැංක් එකේ
නියමම උත්තරයක් දෙන්නම්. උපතුමාර නිලධාරීන් සහාය අවශ්‍ය ගැන කියපු එකේ හරියට විස්තරයක් කිව්වොත් ඒකේ අර ඔක්කොඩක් තියෙනවා නම් ඒ සම්බන්ධව මං හොයලා බලලා උපතුමාට උත්තරයක් දෙන්නම්. ඒ කෙසේ වෙතත් වර්තමානයේ ඔබතුමා දන්නවා පහුගිය අවුරුද්ද ඇතුළත මේ අවුරුද්ද ඇතුළත මේ රටේ ඇතිවෙච්ච ආර්ථික සහ සමාජීය දේශපාලන විප්ලවයන් තුළ ඇතිවෙච්ච ප්‍රශ්න නිසා සහ ආර්ථික වශයෙන් රට බංකොලොත් රටක් හැටියට ඩික්ලෙයාර් කරාට පසුව ප්‍රකාශයට පත් කරාට පසුව රටේ තිබ්බ විදේශ ආයෝජන සහ විදේශ ආයතන වර්ල්ඩ් බැංකේ DB AIB සහ අනිකුත් ආයතනවල වැඩපිළිවෙළවල් යම් කිසි විදිහේ නැවතීමකට එහෙම නැත්නම් ස්ලෝ ඩවුන් වීමකට වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා කියන ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න බෑ. බොහොම පැහැදිලිව කියනවා කවදද පටන් ගන්න කියන එක IMF එකත් එක්ක තියෙන ඩිස්කෂන්ස් වලින් පස්සේ ඇති වෙන ආර්ථික වැඩපිළිවෙළත් එක්ක මට ඔබතුමාට වචනයක් හරියට දෙන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියලා. මම ඔබතුමාගෙන් එක දෙයක් පිළිගන්නවා. පානීය ජලය ලබා දීම මූලික අයිතිවාසිකමක් හැටියටයි මමත් සලකන්නේ. ජනතාවට මනුෂ්‍යයන් හැටියට අවශ්‍යම ජීවිතයේ අවශ්‍යම දෙයක් හැටියට පානීය ජලය ලබා දීම. ඒ සම්බන්ධව මට ජාති ආගම් කුල ભેද නැහැ. ප්‍රදේශ ගැන අවබෝධයක් නැහැ. අවශ්‍ය ප්‍රදේශවලට අවශ්‍ය ප්‍රමාණයට ඒ ලබා දීමට කටයුතු කරනවා. ඔබතුමා යම් කිසි විදිහ අදහසක් තියාගෙන ඉන්නවා නම් මේක උතුරේ නිසා මේක නතර වෙලා තිබෙනවා අය එහෙම නැත්නම් අපි වමනාවෙන් කරනවා අය කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. එවැනි මානසිකත්වයක් තුළ අපි වැඩ කරන්නේ නැහැ කියන එක බොහොම වමනාවෙන් මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා.
ගෞරව ඇමතිතුමා, දැන් ඔබතුමා කියන්නේ IMF එකට ගිහිල්ලා ඊට පස්සේ දැන් ලෝකේ බැංකුත් එක්ක මොනවරි උදව්වක් ආවොත් ඒක ඊට පස්සේ තමයි ඔබතුමා උත්තරේ දෙන්න පුළුවන් කියලා තමයි ඔබතුමා කියන්නේ. ඒකනේ දැන් ඔව් දැන් ඇමතිතුමා මම ඉල්ලීම් කරන්නේ දැන් ඔබතුමා පිළිගන්නවද මේ අනිපේ ප්‍රොජෙක්ට් එක අනිවාර්යෙන් මුල්ලතිව්ව කරන්න ඕනේ කියලා? ඔබතුමා පිළිගන්න. දැන් ඔබතුමා අමාත්‍යාංශයේ ලේකම්තුමාට කියලා நோட்டைக்கு தாண்ட ஆய் மனோதரி ட்ரிங்கிங் வாட்டர் ப்ராஜெக்ட் கதவ இளங்கவுருதறி ஏம் ஆவுத் நீ முல்லத்தீவு அவர் கரும்புள்ளியான் மேகட்ட அனிவாரே மே ப்ராஜெக்டே
இப்போ நிலதாரே நின்னோம் லேகம்துமா இன்னோம் சபாபத்துமா இன்னோம் ஏகிங் இல்லீமா கருணோம் மே வெடப்பீலிபல அப்பிட்ட முதல் பாசுக்கம லபிச்சக மம்ம முதல் அப்பிட்ட பாவிதா கரண்ட அவஸ்தாவ லபிச்சகம பிரமுகத்தே லபலதில கட்டியுத்த கரண்ணை கியன எக அபி பிரகாஷ் கரணும் ஏகன கட்டுவாக் நே
கருவந்துமா தா வினாடி தெக காலே கவுதுவான் தீ
நன்றி தர்மதாங்கட உறுப்பினர்களே இந்த விடயங்கள் தொடர்பாக குறிப்பாக குடிநீர் சம்பந்தமாக கௌரவ அமைச்சர் அவர்கள் நீங்கள் கூறிய யோசனை நான் தற்பொழுது திருப்தி இல்லாட்டிலும் கூட எதிர்காலத்தில் இது நடைபெறும் என்ற அந்த உங்களுடைய எதிர்காலத்தில் நடைபெறுவதற்கு நான் நம்பிக்கையின் அடிப்படையில் இதை நான் ஏற்றுக்கொள்கிறேன். நீங்கள் கூறிய கருத்தை ஏனென்றால் உண்மையில் அந்த பிரதேசத்துக்கு நான் நேரடியாக சென்றவன். அந்த பிரதேச மக்கள் எதிர்நோக்கின்ற பிரச்சனைகள் தொடர்பாகவும் அந்த இப்போ முல்லைத்தீவு மாவட்டத்து முல்லைத்தீவு நகர்ப்பகுதியில் இருந்து பாண்டியங்குளம் மாந்தகிழக்கு பிரதேச செயலகம் துணுக்காய் பிரதேச செயலகம் கிட்டத்தட்ட 75 கிலோமீட்டருக்கு அப்பால் இருக்கும். அவர்கள் கச்சேரிக்கு செல்வதென்றால் கூட அல்லது மாஞ்சோலை வைத்தியசாலைக்கு செல்வதென்றால் கூட 75-80 கிலோமீட்டர் பயணித்துத்தான் அவர்கள் நகர்ப்புறத்துக்கு செல்ல வேண்டும். அப்படியான ஒரு முல்லைத்தீவு மாவட்டமே ஏற்கனவே 25 மாவட்டங்களில் மிகவும் பின்தங்கிய மாவட்டமாக இருக்கிறது. இந்த மாந்தகிழக்கு துணுக்காய் பிரதேச செயலகம் வந்து முல்லைத்தீவு மாவட்டத்திலே அதிக பின்தங்கிய பிரதேச செயலகங்களாகத்தான் அது இருக்கிறது. ஆகவே அந்த பிரதேசத்தில் அந்த பிரதேசத்திற்கு வந்த இந்த குடிநீர் திட்டம் நிப்பாட்டப்பட்டது என்பது உண்மையாக மக்களாலும் ஏற்றுக்கொள்ள முடியவில்லை. மக்கள் பிரதிநிதிகளாலும் அதை ஜீரணிக்க முடியவில்லை. அதை நிப்பாட்டப்பட்டது என்பது உண்மையில் அந்த மன்னார் நகரை பொறுத்தவரையில் குடிநீர் திட்டம் அதிகமாக இருக்கிறது. அதுவும் நாங்கள் நீண்ட காலமாக கேட்டுக்கொண்டிருப்பது நீர்த்தேக்க குடிநீர் திட்டம் தான் எங்களுக்கு தேவையா இருக்கிறது. இப்ப மன்னாருக்கு வருகின்ற குடிநீர் வந்து கட்டுக்கரை குளத்துக்கு அண்மையில் டியூப்வெல் மூலமாக 200 அடி 250 அடி நிலத்துக்கு கீழ் இருந்துதான் நீரை எடுத்து அவர்கள் மன்னார் நகர் தற்பொழுது விநியோகம் செய்கிறார்கள். ஆனால் நீர்த்தேக்கங்களில் இருந்து நீரை சுத்திகரித்து குடிநீருக்கு வழங்குவதுதான் கல்சியம் அற்ற ஒரு நீராக அது அமையும். ஆகவே கௌரவ அமைச்சர் அவர்கள் எதிர்காலத்தில் நீங்கள் கூறியவாறு நடைபெறும் என்று நான் நம்புகிறேன். நன்றி.
சுத்திகர் மந்திரி துமா மிலன கரு சுதாசன் தென்பிட்டிய மந்திரி துமா புதுமான வினாடி ஹத்தக காலே
கரு முல்லாசனாருட மந்திரி துமணி மகி தனித்தாம வெதகத் அமாத்தியான் கதாக்கிரி லபிமத் வாசனாவாக் குமர விதிர்பலா பலசக்தி அப்படி அமாத்துமாட்ட ප්‍රථමයෙන්ම ස්තුතිවන්තේනවා මේ තිබ රටේ තිබ ලොකුම ගැටලුව කංචන් විජේසේකර ගරු අමාත්‍යතුමා එතුමා රටට ගැළපෙන පරිදි අපිට ගැළපෙන පරිදි මේ වෙලාවේ තියෙන අර්බුදයට ගැළපෙන පරිදි ඒ උත්තරය ලබා දුන්නා. හැබැයි මට අද දුකයි මෙතන විපක්ෂයේ අන්තිතුමියක් පමණක් ඉන්නවා කවුරුත් නැහැ. ඉදිරිපේ කිසිම කෙනෙක් නැහැ. මේ අපේ අපි කතා කරනවා මම හිතන වැදගත් නැහැ කියලා හිතනවාද කියලා මට තේරෙන්නේ නැහැ. එහෙම හිතනවත් දන්නෙත් නැහැ. මේ රටේ තියෙන අර්බුදය ජනතාව ගොඩක් පෙළෙන වෙලාවේ ආර්ථික අර්බුදය වගේම විදුලි අර්බුදය මේ සියල්ලම තියෙන වෙලාවක මේ වගේ කිසි කෙනෙක් නැතිවීම සම්බන්ධව නම් මම කනනගාටු වෙනවා. කොහොම වුණත් මම විශේෂයෙන්ම බණ්ඩාරල ප්‍රදේශයේ එහෙම නැත්නම් බදුල්ල ප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරල ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක්. අපිට තියෙන ලොකුම ගැටලුව ගැන කතා කරන්න අවශ්‍යයි. මොකද අපිට තමයි උමාය උමාය ප්‍රොජෙක්ට් එක නිසා ව්‍යාපෘතිය නිසා හානි වුණේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6කට බලපෑව බණ්ඩාරල ඇල්ල වැලිමඩ හාලියල ඌපන්නගම අපතලේ කොටසක් මේ වගේ බලපෑව. උමාය ව්‍යාපෘතියේ ඩොලර් මිලියන 514ක පමණ ව්‍යාපෘතියක්. දැන් 507ක් විතර අවසන් කළා. තව ඩොලර් මිලියන 7කින් 8කින් වගේ අවසන් කරන්න පුළුවන් ව්‍යාපෘතියක්. මේකේ ජලය ලබා දෙනවා වගේම වැල්ලවායෙන් පහළට ජලය ලබා දෙනවා වගේම අපිට තියෙන ලොකුම ගැටලුවක් එනං විදුලි බලය නිෂ්පාදනය කරන්න අවස්ථාව තියෙනවා. මෙගාවට් 120ක් නිෂ්පාදනය කරන්න දැන් සියල්ලම සකසලා අවසానයි. මෙගාවට් 120ක් මේ සියල්ලම සකසලා තියෙනවා. හැබැයි සමහරලාට අපි සාකච්ඡා කරනකොට මට ආරංචි වුණා ඊයේ පෙරේද සාකච්ඡාවක් තිබිලා තියෙනවා මට ඒ වෙලාවේ සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ සාකච්ඡාවේදී කිව්ලු මේ මෙච්චර වැදගත් මෙච්චර අවශ්‍යතාවයක් තියෙන වෙලාවේ සමහර විදුලිවල මන්නේ සමහර නිලධාරීන් කියනවලු යූස්ලස් ප්‍රොජෙක්ට් මේක අවශ්‍ය නැහැ කියන එක. තව ඩොලර් මිලියන 7කින් අවසන් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක්. මම දන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. මට මේක ලොකු ප්‍රශ්නයක්. මේ ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘතිය කරන්න ගිහිල්ලා ගෙවල් 10,000ක් විතර ප්‍රමාණයක් අලාභහණි වුණා. ලිං 786ක් විතර වතුර නැහැ. පූර්ණහානි තියෙනවා ගෙවල් 328ක් විතර. ඉඩම් ලබා දිය යුතුයි අපි 250ක් විතර තව ඉඩම් ලබා දෙන්න තියෙනවා. 75ක් විතර ප්‍රමාණයක් ඒ තැම්මලම අපිට ගෙවල් හදන්න පුළුවන් අවස්ථාව තියෙනවා. වගා වන්දි විතරක් මිලියන 479ක් විතර ගෙවල් තියෙනවා. වන්දි ඉඩම් සඳහා 7405ක් විතර ගෙවන්න තියෙනවා. ඉතින් එකෙන් 4464ක් මිලියන් ගෙවලා තියෙනවා. තව 150ක් විතර ගෙවන්න තියෙනවා. 7405 දෙනෙකුට විතර වන්දි ගෙවනවා. ලොකු ප්‍රමාණයක්. හැබැයි අපිට තියෙන දුක තමයි අපේ රටේ ජාතික සැලැස්මක් නැතිකම නිසා මේ කරගෙන ආව ප්‍රොජෙක්ට් එක පස්සන විධායක ජනාධිපතිතුමා ඒ වෙලාවේ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක කරගෙන ඇවිල්ලා 2015 පස්සේ මන්දගාමි වුණා. මේ ප්‍රොජෙක්ට් එක එහෙම මන්දගාමි වුණා මොකද ආණ්ඩුවක් මරුණාට පස්සේ ඒක දිගටම කරගෙන යන්න නැතුව ඒක මන්දගාමි කරා. ඒක පර්පස්ලි කරපු එකක්. වන්දි ගෙවීම පැහැර හැරියා, නොයෙකුත් ප්‍රශ්න ඇති කරා. මේවා තමයි අපි දැක්කේ. මේක නෙමෙයි වෙන්න ඕන දේ. මේ කරගෙන යනවා නම් වැඩපිළිවෙලක් ඒ වැඩපිළිවෙල කරන් යන්න ඕනේ ඉදිරියට. මොන ආණ්ඩු මරුණත් මේ ව්‍යාපෘතියක් අවසන් කරලා ඒකෙන් වෙන ලාභය ගන්න ඕනේ. ඒකට තව අවුරුදු කීපයක් පරක්කු කරන එකෙන් තවත් අලාභා තමයි සිදුවෙන්නේ. දැනටත් ගෙවල් 750කට 800කට විතර ප්‍රමාණයකට බවුසර වලින් වතුර ලබා දෙනවා. ඒ ප්‍රදේශයේ ජීවත් වුණ අය හොඳට ජීවත් වුණ අය වගාබිම් කරලා වගා කරලා හොඳට ජීවත් වුණ අය අද කොළඹ ඇවිල්ලා එහෙම නැත්නම් මේ ප්‍රදේශවලට ඇවිල්ලා කොන්ක්‍රීට් අන්න තත්යකට පත් වෙච්ච අයත් ඉන්නවා. හැබැයි ඔවුන්ට වන්දි ගෙවලා දැන් යම්කිසි මට්ටමකට හැදීගෙන එනවා. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේක කඩිනමින්ම අවසන් කරන්න. මේකේ ව්‍යාපෘති අධ්‍යක්ෂක හිටියා, මීට කලින් හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂක තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇති කරේ. එතුමාගේ උනන්දුවක් නැති අනිත් එක නම අනවශ්‍ය තීරණ නිසා තමයි මේ දේ
විනාඩි දෙක කාලයක්.
ඒක නිසා දැන්ට ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා නිසියාකාරයට කටයුතු කරන කොහොම වුණත් මම හිතන්නේ අපි දැනුවත් කරන්න ඕනේ 2014 වෙන විට නොරච්චලේ අපි බලාගාරය හැදුවා. ඊට පස්සේ CB එක ප්‍රොෆිට් කරා. ඒක නිසා 125ක මිලත් අඩු කරා. 125ක් මිල අඩු කරා විදුලි බිල් පතින්. 2014 අපි 2014 වෙනකොට 99.9 කට විතර අපි විදුලිය ලබා දුන්න මුළු රටේම. විදුලිය නැති ගෙවල් ද තව කීපයක් තියෙන්නේ. එහෙම තත්ත්වයකට පත් වුණා. ඌදාන වැඩසටහන මම පළාත් සභාවේ හිටිය කෙනෙක්. ඌදානේ වැඩසටහනේම හොඳට ඒ ප්‍රදේශයටම විදුලිය ලබා දීම කටයුතු අපිට කරන්න හැකියාව ලැබුණා. කොහොම වුණත් අපිට ජලය ජලාශ වලින් අපි දැක්ක කාලයකට ඉස්සල ජලාශ වලින් ජලය ඉවත් කරන වෙලාවල් අපිට ලයිට් නැහැ, කරන්ට් එක නැහැ. නමුත් අපි දැක්ක රන්දිනිකල ජලාශයේ ජලය ඉවත් කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. මේක හිතාමතා කරපු දෙයක් විදිහට අපි දැක්කේ. අපි දැක්කා මේවා කඩකප්පල්කාරී ක්‍රියාවන්. ඒ වෙලාවේ ඒවා සිදු වුණා. මේවට කොමිෂන්පත් කළා මේවා හෙවි යුතුයි, කවුද මේවා කරන්න කියලා. එහෙම ලේසියෙන් ජලය අයින් කරන්න බෑ. ජලය අයින් කරන්න බෑ ජලාශයකින්. මේ දේවල් අපි දැක්කා. ඉතින් කොහොම වුණත් අපි දකින්නේ නොරොච්චලේ සමහරලාට කැඩෙනවා, සද්දෙකට විතර කැඩෙනවා කියනවා. ඊළඟට රීසල් බලාවාර ගිවිසුම් කාලේ අවසන් වෙනකොට තමයි නොරොච්චලේ කැඩෙන්නේ. මෙන්න මේවා හොයලා බලන්න ඕනේ. මේවා කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා. මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි මේ අහිංසක මිනිස්සු දුක් විඳින්නේ. මේ ගැන කවුරුත් හිතන්නේ නැහැ. සමහරලාට දැන් මේ මෙගාවට් 120 ගන්න තියෙන ප්‍රොජෙක්ට් එක තියෙන උමාය ප්‍රොජෙක්ට් එක පහු කරන්නත් ඒක වෙන්න පුළුවන් එක හේතුව. සමහර මාෆියා ගල්ලංගුරු ඒ වගේම ඩීසල් මේ මාෆියාත් එක්ක සමහරට ඒ දේවල් වෙනවා ඇති. සාමාන්‍යයෙන් අපිට වියදම් වෙන්නේ ඩීසල් බලාගාරයකින් සාමාන්‍ය යුනිට් එකක් ගන්න රුපියල් 100ක් විතර ප්‍රමාණයක්. ඊළඟට ෆර්නස් ඔයිල් වලින් 80ක් 90ක් වගේ. හයිඩ්‍රෝ වලින් රුපියල් පොඩි ගාණක්
ගරුමන්තුමා
2000ක් වගේ ප්‍රමාණයක් පොඩි වෙලාවක් දෙන්න ගරු මුලසනාරු මන්ත්‍රීතුමනි. මං හිතන්නේ අපිට තියෙන හොඳම සම්පත් ටික අපි තියාගෙන අපි මේවා කරගන්න යනකොට නොයෙකුත් විදියට මේ මාෆියා එකක් නිසා අපේ රට මේ පහළට දානවා. අපේ රටේ තියෙන මේ නිෂ්පාදන සියල්ලම පහළට දානවා අපි දකිනවා. ඒකට යම් කිසි කණ්ඩායමක් ඉන්නවා, කමිෂන් නිලධාරි ප්‍රමාණයක් ඉන්නවා. මෙන්න මේවා හොයන්න මම කියනවා අතිගරු ජනාධිපතිතුමාට මේකට කමිෂමක් දාලා හොයන්න. මේකේ බැනුම් අහන්නේ අපි සියලුම මන්ත්‍රීවරුන් බැනුම් අහන්නේ, දේශපාලඥයා බැනුම් අහනවා. වැඩේ කරන්න වෙන කණ්ඩායමක් වතුර අන්නව නම් ඒක ගැන හොයන්න ඕනේ. හොයලා හරියට දඬුවම් දෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ හරියට දඬුවම් දෙන්න ඕනේ, නිසියාකාර දඬුවම් ලබා දෙන්න ඕනේ. මේවා එලි කරන්න, කෙලිම එලි කරලා කියන්න කවුද මේවා වතුර අරින්නේ, කවුද මේ දේවල් කරන්නේ, කවුද ඇයි මේවා පහු කරන්නේ කොහොමද? මෙන්න මේවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු මුලසාරණ මන්ත්‍රීතුමනි.
ස්තුතියි.